ආයුබෝවන්. දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව රුහුණු ගුවන් විදුලිය හා එක්ව ක්‍රියාත්මක කරන රුහුණු ගුරු ගෙදර වැඩසටහන සඳහා සහභාගි වන දරුවන් සියලුම දෙනා ඉතා මාදරෙන් පිළිගන්නවා. කෘෂි හා ආහාර තාක්ෂණ විෂය යටතේ පස නිපුණතාවයට අදාළ විෂය දැනුම ඔබට ලබා දෙන්නට අද ඔබ හා එක්වන මම පරදුව ආදර්ශ කණිටු විදුහලේ WA රේණුකා ගුරුතුමියයි. අපේ දරුවන්ට මම ඉතාම ආදරෙන් මතක් කරනවා 10 ශ්‍රේණිය පෙළ පොතත් අරගෙන මේ පාඩමට සම්බන්ධ වන ලෙස. මොකද අපිට මේ පෙළ පොතේ තියෙනවා පැහැදිලි වර්ණවත් රූප සටහන්. පාඩම අසාගෙන ඉන්න අතරතුරේ රූප සටහන අධ්‍යයනය කිරීමෙන් මම කියන දේ ඉතාමත් හොඳින් පැහැදිලි වේවි. එහෙනම් පෙළ පොතේ පිටු අංග 36 පෙරලගෙන පස පාඩමට මාහා එකතු වෙන ලෙස නැවත වරක් මං ආරාධනා කරනවා. අපි මුලින්ම බලමු කෘෂිකර්මාන්තයේදී භෝග වගා කරන ප්‍රධාන වගා මාධ්‍ය මොකද්ද කියලා. ඔගොල්ලෝ දන්නවා. ඒ තමයි පස. පස් නැතුවත් වගා කරනවා තමයි. එහෙම නැත්නම් නිර්පාංශ වගාවත් කරනවා තමයි. ඒ අද අපේ මාතෘකාව පස ගැනයි. අප මුලින්ම බලමු පස මගින් ඉටු කෙරෙන සුවිශේෂී කාර්යයන් මොනවද කියලා. සුවිශේෂී කාර්යයන්. ඉන් එකක් තමයි භෝගවල මූල පද්ධති දරා සිටීමට උපස්තරයක් ලෙස පස ක්‍රියා කරනවා. උපස්තරයක් ලෙස පස ක්‍රියා කරනවා. තව එකක් තමයි කාබන් මූලද්‍රව්‍ය හැරණු විට භෝග සඳහා අවශ්‍ය සියලුම පෝෂක මූලද්‍රව්‍ය සපයන්නේ පස මගින්. අපි ඉගෙන ගන්නවා අංශු මාත්‍ර මූලද්‍රව්‍ය, මහා පෝෂක මූලද්‍රව්‍ය, මේ ඔක්කොම මූලද්‍රව්‍ය ශාකයට අවශෝෂණය කරගන්නේ පස හරහා කාබන් හැරුණහම. තවත් පසේ කාර්යයක් තමයි දරුවනේ වර්ෂා ජලය අවශෝෂණය කරලා තබාගෙන ඒවා ශාක වෙත ටිකෙන් ටික දෙනවා. පස ටිකෙන් ටික ශාකවලට දෙනවා. නැත්තම් වර්ෂාවකින් ලැබෙන ජලය සේරම ගඟට මුහුදට ගලාගෙන ගියොත් අපිට හැමදාම ජල සම්පාදනය කරන්න වෙනවා. එහෙම වෙන්නේ නැහැ. ටික කලක් පසේ ජලය රඳව ගන්නවා. එච්චර විතරක් නෙමෙයි. පස පාංශු ජීවීන්ට වාසස්ථානයක් සපයනවා. පාංශු ජීවීන් පස තුල තමයි ජීවත් වෙන්නේ. ඒ වගේම බීජ ගබඩාවක් ලෙස ශාක පරපුරේ පැවැත්ම තහවුරු කරන්නෙත් පස. පැවැත්ම තහවුරු කරන්නෙත් පස. මේ විදියට පසෙහි කාර්යයන් අතිවිශාලයි. එහෙනම් අපි ඊළඟට බලමු මේසා විශාල කාර්යයක් කරන පස නිර්මාණය වෙන්නේ කොහොමද කියලා. හැදින්නේ කොහොමද කියලා. දරුවනේ, පසක් නිර්මාණය වෙන්නේ පාෂාණ ජීර්ණය මගින්. පාෂාණ ජීර්ණයෙන් මුලින්ම ඇති වෙන්නේ පස නෙවෙයි, පාංශු මාතෘ ද්‍රව්‍ය. මේ පාංශු මාතෘ ද්‍රව්‍ය තව දුරටත් වෙනස් වීමලට ලක්වීමෙන් තමයි පස නිර්මාණය වෙන්නේ. මේ වෙනස් වීමට ලක්වීම අපි හඳුන්වනවා පාංශු ජනනය කියලා. ඔයාලා එතකොට මේ පස සෑදීමේ ක්‍රියාවලිය පෙළ පොතේ පිටු අංක 36 සටහනකින් දක්වලා තියෙනවා. ඔයාලගේ පෙළ පොතේ බලන්න. පාෂාණ, පාෂාණ ජීර්ණයෙන් මාතෘ ද්‍රව්‍ය ලැබෙනවා. මාතෘ ද්‍රව්‍ය ජනනය, පාංශු ජනනය මගින් පස ලැබෙනවා. ඊළඟට අපි බලමු මේ පාංශු ජනනයට මූලික වන පාෂාණ. ඒවායේ සම්භවය අනුව වර්ග තුනකට බෙදන්න පුළුවන්. මොකද්ද මේ සම්භවය අනුව කියන්නේ? ඇති වෙන ආකාරය අනුව. එහෙම නැත්නම් උපත අනුව. පාෂාණ වර්ග තුනයි. ආග්නීය පාෂාණ, අවසාදිත පාෂාණ හා විපරීත පාෂාණ. ඒ වර්ග තුන. ඊළඟට අපි ආග්නීය පාෂාණ හැදෙන්නේ කොහොමද කියලා බලමු. පොළව අභ්‍යන්තරයේ අධික උෂ්ණත්වය හා පීඩනය යටතේ පවතින මැග්මා විටින් විට සැරින් සැරේ පොළවේ දුර්වල තැන්වලින් හරි පිපිරීම් වලින් හරි පිටතට පැමිණෙනවා. මේ ක්‍රියාවලිය අපි හඳුන්වනවා ගිනි කඳු පිපිරීම කියලා. මේ අවස්ථාවේදී පිටතට පැමිණෙන මැග්මා හා පොළව තුල රැඳෙන මැග්මා සිසිල් වීමෙන් පස්සේ ගණී භවණය වෙලා හැදින පාෂාණ තමයි දරුවනේ අපි හඳුන්වන්නේ ආග්නීය පාෂාණ කියලා. ඔයාලගේ පෙළ පොතේ 37 වෙනි පිටුවේ ආග්නීය පාෂාණ වලට උදාහරණ තියෙනවා තුනක්. පාර්ට්ස් එහෙම නැත්නම් තිරුවාණ. හොඳට බලන්න මේ රූප සටහනක් දැන් පොතේ. අනිත් එක තමයි ග්‍රැනයිට්. තවත් එකක් තමයි පෙග්මටයිට්. නැවතත් කිව්වොත් ක්වාට්ස්, තිරුවාණ, ග්‍රැනයිට් සහ පෙග්මටයිට් ආග්නීය පාෂාණවලට උදාහරණ. ඊළඟට අපි බලමු අපේ ඊළඟ පාෂාණ වර්ගය අවසාදිත පාෂාණ හැදෙන්නේ කොහොමද කියලා. පාෂාණ වර්ගයක් ජීර්ණ වීමෙන් පස්සේ කුඩා ඛනිජංශු ඇති වෙනවා. මේ ඛනිජංශු සුළඟ හෝ ජලය මගින් ගහගෙන යනවා, ගසාගෙන යනවා, ගිහිල්ලා වෙනත් ස්ථානවල තැන්පත් වෙනවා. ඊළඟට මේ තැන්පත් වෙච්ච ඛනිජ අංශු විවිධ බන්ධනකාරක මගින් එකට බැඳෙනවා. මෙන්න මේ බැඳීමෙන් පසු නිර්මාණය වෙන පාෂාණයට අපි කියනවා අවසාදිත පාෂාණ කියලා. මේ අවසාදිත පාෂාණ නිර්මාණය වීමේදී බන්ධනකාරක බොහොමයක් අපේ පරිසරයේ තියෙනවා. හුණු, යකඩ ඔක්සයිඩ්, සිලිකා, ඒ වගේ දේවල්. ඒ වගේම ඔගොල්ලන්ගේ පෙළ පොතේ අවසාදිත පාෂාණ සඳහාත් උදාහරණ තියෙනවා රූප සටහන් මගින්. වැලිගල්, හුණුගල්, සෙල් මේ උදාහරණ. ඒවත් දරුවනේ රූප සටහන මගින් මේ වෙලාවේ අධ්‍යයනය කරන්න. ආග්නීය පාෂාණ හා අවසාදිත පාෂාණ ගැන තොරතුරු ඉගෙනගත් අපි ඊළඟට බලමු විපරීත පාෂාණ හැදෙන්නේ කොහොමද කියලා. දරුවනේ අපේ පෘථිවියේ විවිධ භූචලන ඇති වෙනවා. ඊ භූචලන හේතුවෙන් කලින් හැදුණු ආග්නීය පාෂාණ අවසාදිත පාෂාණ පොළව තුලට කිඳා බහිනවා. ඒ වගේම පෘථිවිය අභ්‍යන්තරයේ අධික උෂ්ණත්වයක පීඩනයක පවතිනවනේ. ඒ නිසා මේ කිඳා බහින පාෂාණ විවිධ වෙනස් වීම් වලට භාජනය වෙනවා, විපරීත වෙනවා. වෙනස් වීම් වලට භාජනය වෙනවා කියන්නේ මුලදී පාෂාණයේ තිබූ හැඩය, ස්වභාවය පමණක් නෙමෙයි ඛනිජ ප්‍රමාණය පවා වෙනස් වෙන්න ඉඩ තියෙනවා. මෙහෙම වෙනස් වීම් වලට භාජනය වෙලා හැදෙන පාෂාණ අපි කියනවා විපරීත පාෂාණ කියලා. නාමයෙන්ම තේරෙනවා විපරීත පාෂාණ. මොනවද විපරීත පාෂාණට උදාහරණ? අපි හැමෝම දන්නවා කිරිගරුඬ, එහෙම නැත්නම් මාබල්. මේ මාබල් කියන විපරීත පාෂාණය හැදෙන්නේ හුණු ගල් හා ඩොලමයිට් විපරීත වීමෙන්. ඒ වගේමයි ලංකාවේ බහුලව දැකිය හැකි තවත් විපරීත පාෂාණයක් තියෙනවා නයිස් කියලා. මේ නයිස් පාෂාණය ලංකාවේ බහුලව තියෙන ප්‍රදේශ තමයි කඩුගන්නාව, බින්තැන්න, වන්නි ප්‍රදේශ. දරුවනි ඔයාලා මතක තියාගන්න ඕන තව දෙයක් තමයි නයිස් කියන විපරීත පාෂාණය හැදිලා තියෙන්නේ ග්‍රැනයිට් කියන ආග්නීය පාෂාණය විපරීත වීමෙන් බව. ඊළඟට අපි මේ පාෂාණ ගැනනේ මේ වැඩිදුර ඉගෙන ගත්තේ, මේ කතා කරේ. ඊළඟට අපි බලමු පාෂාණ ජීර්ණ වෙන්නේ කොහොමද කියලා. පාෂාණ ජීර්ණය කියන්නේ මොකද්ද? පාෂාණ ජීර්ණයේදී සිදුවෙන්නේ පාෂාණය පාෂාණ මාතෘ ද්‍රව්‍ය, එහෙම නැත්නම් මූලික ද්‍රව්‍ය බවට පත් වෙනවා. මාතෘ ද්‍රව්‍ය කියන්නේ පාෂාණවලින් පස නිර්මාණය වීමේදී ඇතිවෙන අතරමැදි ද්‍රව්‍යයක්. පාෂාණ ජීර්ණයේදී සිදුවෙන විදිය අනුව ප්‍රධාන ආකාර දෙකයි. මොනවද දන්නවද දරුවනේ? ඔයාලා දන්නව භෞතික පාෂාණය. සෝරි වැරදුනා. භෞතික ජීර්ණය හා රසායනික ජීර්ණය. දැන් අපි බලමු භෞතික ජීර්ණය කියන්නේ මොකද්ද කියලා. යම්කිසි පාෂාණයක් විවිධ සාධකවල බලපෑමෙන් කුඩා කැබලිවලට පත්වෙනවා නම් ඒක භෞතික ජීර්ණයක් වෙනවා. උෂ්ණත්ව වෙනස් වීම බලමු. උෂ්ණත්ව වෙනස් වීමේදී පාෂාණ ජීර්ණ වෙන්නේ පාෂාණය අධික උෂ්ණත්වයට භාජනය වුණාම ප්‍රසාරණය වෙනවා. ඒ ප්‍රසාරණය වූ පාෂාණයක් සිසිල් වුණාම සංකෝචනය වෙලා පුපුරල යනවා. පිපිරීමේදී කුඩා කැබලි වලට කැඩෙනවා. මෙන්න මේක භෞතික ජීර්ණයක්. උෂ්ණත්වය වෙනස් වීම නිසා සිදුවන භෞතික ජීර්ණයක්. තව බලමු ජලය මිදීම. පාෂාණ භෞතිකව ජීර්ණය වෙන්න ජලයත් වැදගත් වෙනවා. කොහොමද දන්නවද? පාෂාණ කුහර තුල ජලය පිරෙනවා. ඒව අයිස් බවට පත් වෙනකොට පරිමාව වැඩි වෙනවා. පරිමාව වැඩි වෙනකොට තෙරපුමක් ඇති වෙනවා දරුවනේ. මේ තෙරපුම මගින් පාෂාණ කැබලි වලට කැඩෙනවා. මෙන්න මේකත් භෞතික ජීර්ණයක්. ඒ වගේමයි ගලා යන ජලය මගිනුත් පාෂාණ භෞතිකව ජීර්ණ වෙනවා. පාෂාණ මතු පිටින් නිතර නිතර ජලය ගලා යෑමේදී පාෂාණ හා ගැටිලා පාෂාණ සිනිඳු වෙනවා, කුඩා වෙනවා, රළු බව අඩු වෙනවා. ඒ කියන්නේ ජීර්ණයක් සිද්ධ වෙනවා. ඒ වගේමයි රැලි ක්‍රියා. මුහුදේ සිදුවන රැලි ක්‍රියා මුහුදු රළ සාගර රළ මගින් වෙරළේ තියෙන පාෂාණ කැබලි බවට පත් කරනවා. සූලංග නිසා පාෂාණ ජීර්ණය සිදුවන බව අපි හැමෝම දන්නවා. පාෂාණ දිගු කලක් සුළඟට හමායන සුළඟට ගැටීමෙන් කැබලි බවට පත් වෙනවා. ඒ වගේමයි සතුන් පාෂාණ ජීර්ණ දායක වෙනවා. සතුන් පාෂාණ මත ඇවිද යන විට පොළවේ කුහර හාදනකොට කුහර හාරනකොට පාෂාණ කැබලි බවට පත් වෙනවා. මිනිසා විසින් සිදු කරන කැණීම් වලදී හා ඉදි කිරීම් වලදී පාෂාණ කැබලි බවට පත් වෙනව දරුවනේ. ඒකයි භෞතික ජීර්ණයේ සිදුවන ප්‍රධාන ක්‍රියාවලි වලදී ග්ලැසියර් නිසාත් පාෂාණ ජීර්ණය සිදුවෙනවා. භෞතික ජීර්ණයට ග්ලැසියර් බලපාන්නේ කොහොමද? ග්ලැසියර් තියෙන සාගරේ. ඉතින් මේ ග්ලැසියර් තල්ලු වීමේදී පාෂාණ එක ගැටිලා පාෂාණ කුඩා කැබලි වලට කැඩීමේ හැකියාව තියෙනවා. ඒ වගේමයි දරුවනේ ඔයාලා දැකලා තියෙනවා විශාල ශාකවල මුල් පාෂාණ තුලින් ගියපු අවස්ථා. ඒ විදියට ශාක මුල් පාෂාණ තුලි පාෂාණ කුහරවලට ඇතුල් වෙලා වර්ධනය වෙන විට පාෂාණය තුරට පීඩනයක් ඇති වෙනවා. මේ පීඩනයේ ප්‍රතිඵලයක් තමයි පාෂාණ කුඩා කැබලි වලට කැඩීම. ඉතින් මේකත් භෞතික ජීර්ණයට උදාහරණයක්. ඉතින් අපි මෙතෙක් වෙලා කතා කරේ පාෂාණ භෞතිකව ජීර්ණය සිදුවන ආකාරය. දැන් අපි බලමු පාෂාණයක් රසායනිකව ජීර්ණය සිදුවෙන්නේ කොහොමද කියලා. දරුවනේ පාෂාණවල ඇති ඛනිජ. පාෂාණවල ඇති ඛනිජ රසායනික විපර්යාසවලට භාජනය වීම නිසා ඒවායේ රසායනික සංයුතිය වෙනස් වෙනවා. මෙන්න මේක තමයි අපි රසායනික ජීර්ණය කියලා හඳුන්වන්නේ. සංයුතියේ වෙනස් වීම. මේ විදිහට රසායනික සංයුතිය වෙනස් වීම ඇති කරන්න අපේ පරිසරයේ තියෙන ජලය, කාබන් ඩයොක්සයිඩ්, ඔක්සිජන් වගේ සාධක බලපානවා. එතකොට අපි දැනගන්න ඕන රසායනික ජීර්ණයට බලපාන්නේ අපේ පරිසරයේ තියෙන ජලය, කාබන් ඩයොක්සයිඩ් වගේ, ඔක්සිජන් වගේ සාධක. ඉතින් දරුවනේ අපි මෙතෙක් වේලා සාකච්ඡා කරපු කරුණු ආයෙමත් මතක් කරමු. අපි මුලින්ම කතා කරේ පසමගින් ඉටු කරන සුවිශේෂී කාර්යයන්. දැන් ඔයාලට හොඳට මතක ඇති මූල පද්ධතිය දරා සිටින උපස්තරයක් කිව්වා. කාබන් හැර මූලද්‍රව්‍ය සියල්ලම සපයනවා කිව්වා පසමගින්. ඒ වගේම ශුද්‍ර ජීවීන්ට වාසස්ථානයක් කිව්වා. බීජ ගබඩාවක් කියලාත් කිව්වා. මතකයි නේද? ඊළඟට අපි බැලුවා පාෂාණ සෑදීමේ ක්‍රියාවලිය. පාෂාණ ජීර්ණයෙන් මාතෘද්‍රව්‍ය වලට පත් වෙනවා, ජන්නේ වෙලා පස ලැබෙනවා. ඊළඟට තවත් කතා කරා අපි සම්භවය. පාෂාණ වල සම්භවය අණු වර්ග තුනක්. මොනවද? ආග්නීය පාෂාණ, අවසාදිත පාෂාණ, විපරීත පාෂාණ. ඒ වගේම අපි තව උදාහරණත් කතා කරන්නේ දේවට. ආග්නීය පාෂාණට උදාහරණ ග්‍රැනයිට්, ක්වාට්ස්, පෙග්මටයිට්. පුතේ ඔයාලටත් මේව මතක තියෙන්න ඕන. දැන් අවසාදිත පාෂාණට උදාහරණත් කතා කරා. වැලි ගල්, හුණු ගල්, ෂෙල් වගේ දේවල්. විපරීත පාෂාණට උදාහරණ කතා කරා. නයිස්, හිරිගරුඬ. තවත් අපි කතා කරා පාෂාණ ජීර්ණයේ ආකාර දෙක. ඒ කියන්නේ භෞතික ජීර්ණය හා රසායනික ජීර්ණය. භෞතික ජීර්ණයට බලපාන සාධක අවසාන වශයෙන් කතා කළා. රසායනික ජීර්ණයත් අපි සිදුවන ආකාරය කතා කරා. ඉතින් දරුවනේ, මෙතෙක් වෙලා මේ සවන් දීගෙන හිටියේ ඔබට ලබා දී ඇති පැවරුම්පතෙහි 7 වෙනි පැවරුම්පතට අදාළ විෂය කරුණු. මොකද්ද 7 වෙනි පැවරුම්පතට අදාළ විෂය කරුණු තමයි අපි මේ කතා කරේ. මම දැන් ඔයාලට 7 වෙනි පැවරුමට අදාළ ප්‍රශ්න ටිකත් ඉක්මනින්ම ලියා ගන්න අවස්ථාවක් දෙනවා. මොකද ඕගලන්ට මේ පොත ලැබුණේ නැත්තම් මේ නිවාඩු කාලේ ඒකට උත්තර ලියා ගන්න පුළුවන්. පුතාල කොළයක් අරගෙන පෑනක් අරගෙන ඉක්මනින් සූදානම් වෙමු. 7 වෙනි නිපුණතාවයේ පස නිපුණතාවේ 7 වෙනි ප්‍රශ්නයට අදාළ ප්‍රශ්න ටික ලියා ගන්න. පළවෙනි ප්‍රශ්නේ අපි දීලා තියෙන්නේ භෝග වගා කරන ප්‍රධාන උපස්තරයේ පසයි. පසමගින් ඉටු කරන සුවිශේෂී කාර්යයන් මොනවාද? දෙවෙනි ප්‍රශ්නේ පාෂාණ වලින් පස නිර්මාණය වීමේ ක්‍රියාවලිය පහත දැක්වේ. එහි කැපිටල් A හා කැපිටල් B නම් කරන්න. පුතේ ලියාගන්න ඉස්සෙල්ලම පාෂාණ. ඊතලයක් ඇඳගන්න ඊට උඩින් කැපිටල් A අකුර යොදාගන්න. ඊතලයේ කෙළවරේ මාතෘ ද්‍රව්‍ය. ඊතලයක් අඳින්න පුතේ, ඊතලයට උඩින් B ලියාගන්න, කැපිටල් B අකුර. ඊතලයේ කෙළවරේ පස. ඒ තමයි පුතේ දෙවෙනි ප්‍රශ්නේ. තුන්වෙනි ප්‍රශ්නය පාංශු ජනනයට මූලික වන පාෂාණ, ඒවායේ සම්භවය අනුව වර්ග 3කි. ඒවා නම් කර උදාහරණ ලියන්න. පාෂාණ මෘදු ද්‍රව්‍ය බවට පත්වීම පාෂාණ ජීර්ණයයි. මේ 4 වෙනි ප්‍රශ්නේ. පාෂාණ මෘදු බවට පත්වීම පාෂාණ ජීර්ණයයි. එය ආකාර දෙකකි. එම ආකාර දෙක නම් කරන්න. තම් 5 වෙනි ප්‍රශ්නය පාෂාණ ජීර්ණයට බලපාන සාධක මොනවාද? පාෂාණ ජීර්ණයට බලපාන සාධක මොනවාද? ඉතින් දරුවනේ, ඔබගේ පෙළ පොතත් කියවලා මම කියපු විෂය කරුණු තවදුරටත් තහවුරු කරගෙන මේ ප්‍රශ්නවලට පිළිතුරු සපයලා ඔබගේ ගුරුතුමා හෝ ගුරුතුමිය හමු වූ දවසක මේ ප්‍රශ්න සාකච්ඡා කරන්න සූදානම්ෙන් ලියන්න පිළිතුරු. ඒ නිසා අද අපි බලමු. ඔන්න අද රේඩියෝ ඉස්කෝලේ තුලින් ගොඩාක් දේවල් ඉගෙන ගත්තා. එහෙනම් දරුවනේ, ඔබ සැමටම සුබ දවසක්. ආයුබෝවන්.